රාගස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බහුං වේ සරණං යන්ති පබ්බතා නිවනානි ච ආරාම රුක්ඛ චේත්‍යානි මනුස්සා භය තජ්ජිතා නේතං කෝ සරණං ඛේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්ඡති තී පින්වත්නි අද අප ධර්ම දේශනාව පවත්වන්නේ ඓතිහාසික පසුබිමක් ඇති වැඩිය ප්‍රසිද්ධියක් නැති ස්ථානයක් අනුරාධපුර මිහින්තලාවේ සිට උතුරු දෙසට කිලෝමීටර් 6ක් පමණ ඈතින් පිහිටි දොරමණ්ඩලාව කියන ගම්මානයේ සිට ඒ දොරමණ්ඩලාව පුරාණ රජමහ විහාරයේහි සිතයි මේ ධර්ම දේශනාව පවත්වන්නේ. ඉතිහාසය දන්න ඇතෝ දොරමණ්ඩලාව කියනකොට යම්කිසි ඈත අතීතයක සිහිවටනයකට මනස යවන්නට බලාපොරොත්තු වෙනවා. එකපාරටම යනවා දොරමණ්ඩලාව කියද්දී. මේ ප්‍රදේශයේ ඇත්තන් හොඳට දන්නවා. ඉතා පුරාණේ සිටි පණ්ඩුවස්දේව රජතුමාගේ දියණිය උම්මාද චිත්‍රා කුමරියට ලැබුණු දරුවා දිග්ගාමිනී කුමාරයාට දව ලැබිච්ච දරුවා තම මාමාවරුන්ගෙන් සඟවා තබා ගැනීම සඳහා සඟවා තැබුවේ මේ ප්‍රදේශයේ මේ ගොපළු ගම්මානය. ඒ ගොපළු ගම්මානය මේ පිරිස රජුරන්ට පස්ගෝ රසයෙන් සංග්‍රහ කළ බව කියනවා. නිසා මේ ගම්මානයත් එක්කල තිරිච්ච සම්බන්ධතාවයන් උඩ ඒ කුඩා කුමරුවා මේ ගම්මානයෙහි ගොපළු නායකයා යටතේ හැදුනා වැඩුණා. පසුකාලීනව ඒ පණ්ඩුකාභය නමින් ඇතිදැටි වෙච්ච ඒ කුමරුවා රජයට පැමිණිලා තමන්ට මේ ගම්මානෙහි වාසය කරද්දී උපකාර වෙච්ච ගම්වාසීන්ට මේ ගෝත්‍රිකයන්ට වන්දනාව පිණිස දේවාලයක් මේ ස්ථානෙහි කෙරෙව්වා. මුලින්ම මේ ස්ථානෙහි කරවලා තිබෙන දේවාලයක් අද තියෙනවා. සඳුන් අරටුවකින් කරන ලද විෂ්ණු දෙපතිමාව මේ ස්ථානෙහි. ඒ මිහිඳු මහ රහතන් වහන්සේ වඩින්න අවුරුදු 100 ගණනකට ඉස්සෙල්ලා. ඊට පස්සේ 6 වෙනි සියවසේදී පමණ ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී පමණ වළගම්බා රජතුමා මේ ස්ථානෙහි විහාරස්ථානයක් කෙරෙව්වා. ඒ ක්‍රිස්තු පූර්වද ක්‍රිස්තු වර්ෂද මට හරියට නිචේ නැහැ. ක්‍රිස්තු පූර්ව වෙනතෝනේ. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේ මේ ස්ථානෙහි භික්ෂුන් වහන්සේලාට ආරාමයක් කෙරෙව්වා. එතකොට අපිට හොඳට පැහැදිලි වෙන දෙයක් තියෙනවා මෙතන. මේ විහාර ආරාම කොහොම කෙරලා තියෙන්නේ? මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනින් පස්සෙත් ඒ වගේම විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමාගේ කාලය ආශ්‍රිතව කෙසේවත් මේ ප්‍රදේශයේ ඉදි කරලා තියෙන්නේ මේ විහාරය වලගම්බා රජතුමාගේ කාලයේදී. දැන් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා දේව සංකල්ප මේ තිබුණා. මේ බෞද්ධ සංකල්පයක් තිබුණා නම් මිහිඳු මහ රහතන් වහන්සේට මෙහෙ වඩින්න වෙන්නේ නැහැ. ඒ කියන්නේ බෞද්ධ සංකල්ප කියන්නේ බුද්ධ ශාසනය වශයෙන් තිබුණා නම් මෙහි වැඩම කරන්න වෙන්නේ නැහැ. ඒ තියම් කිසි ආකාරයක වන්දනමාන කරපු දෙවියන් කෙරෙහි විශ්වාසය තිබු පිරිසක් මේ හිටි බව පැහැදිලි වෙනවා. මොකද මෙය ඉන්දියාවට බොහොම ආසන්නයෙන් තියෙන රටක්. දැක්වෙනවා අපේ ශාසන ඉතිහාසයට යනකොට පණ්ඩුකාභය සමය කොයි හැටියටත් ශාසන ඉතිහාසයට යනකොට මේ පින්නතුන් කවුරුත් දන්නවා තපස්ස බල්ලික කියලා දෙදෙනෙක් බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච ආසන්නයේදීම විලඟ මීපැණි පූජාවක් කළ බව. ඒ තපස්ස බල්ලික දෙදෙනා විලඟ දෙබෑයන් සහෝදරයෝ දෙදෙනෙක් වෙළඳාමේ ගිය තො ගමදිවට වෙළඳාමේ ගිය සහෝදරයෝ දෙන්නා බුදුරජාණන් වහන්සේ පසෙක ඉන්නවා දැකලා ඒත්තන් පිළිවෙල කරගෙන ගිය ඒ විලඟ මීපැණි බුදුරජාණන් වහන්සේට පූජා කළා. පැහැදිලි දෙයක් තමයි එහෙනම් ඒ තපස්සු බල්ලික දෙදෙනාගේ ගාවත් හොඳ උතුම් ගති තිබුණා කියලා ශ්‍රමණයන් දැකලා තමන්ගේ ගාව තියෙන තමන්ට කන්න ගෙනාපු දෙවුනත් පූජා කිරීමට ඒත්තන් සරසී සිටියා. ඒ පුරුද්ද ඒත්තු ගාව තිබුණා. තපස්ස බල්ලිකල එහෙනම් ආර්යෝ නෙමෙයිද? ආර්යෝ කියලා කියන්නේ උතුම් ගති ඇති කෙනසක්. ආර්යෝ කියලා කියන්නේ නිකම්ම නිකම් ප්‍රදේශ නිසා හෝ පරපුරෙන් පැවතෙන මිනිස් නිසා හෝ ආර්යෝ කියන්නේ නැහැ. ආර්යෝ කියලා කියන්නේ ආර්යෝ කියන්නේ උතුම් කියන එකයි. උතුම් ගති ඇති මිනිස් පිරිසක් නිසා තමයි ආර්යයන් කියලා කිව්වේ. අන්න තපස් බල්ලික දෙදෙනාට ආර්ය ගතිසිරිත තිබුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විජයාගමනයට පෙර අවුරුදු 45කට ඉස්සෙල්ලා ඒ කියන්නේ තපස් බල්ලික දාණයට ආසන්න කාලයේදීමයි ලංකාවට වැඩම කළා. යක්ෂයන්ගේ ආරවුලක් සංසිඳෙව්වා කියන යක්ෂය දමනය කළා. පොතේ සඳහන් වෙනවා මහා වංශයේ හිම තැන්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අහසේ පත්කඩයක් එලාගෙන ඒ පත්කඩය හාත්පසින් ගිනිජාලා මවලා යක්ෂයන්ව බය ගන්නලා ගිනි දිවෙනට පළවා හැරියා කියලා. මෙය බොහෝම සැලකිල්ලෙන් ගත යුතු තැනක්. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව මේ විදිහට බය ගන්නලා පළවා හැරියා කියලා කියනවා. බුදුහාමුදුරුවෝ එහෙම කවුරුත් පළවා හරින කෙනෙක්ද? මං හිතන්නේ ඕනෑම කෙනෙක් දන්නවා බුදුහාමුදුරුවෝ එහෙම කෙනෙක් නෙමෙයි කියලා. බය ගන්නලා කවුරුවත් එළවන කෙනෙක් නෙමෙයි. මොකද බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව දමනය කළා කියනවා නම් ඒක අයිති වෙන්නේ බුදුහාමුදුරන්ගේ අනුත්තරෝ පුරිස ධම්මසාරති ගුණය තුළටයි. අනුත්තරෝ පුරිස ධම්මසාරති කියනකොට බුදුරජාණන් වහන්සේ ඒ දමනය කිරීම කළේ ඒ ගිනිවලට බය කළවත්, ආයුධ වලින් බය ගන්නලවත්, පොළුමුගු වලින් බය ගන්නලවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒ හික්ම වීම කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයහිලා දමනය කළා. සීල සමාධි ප්‍රඥා තුලින් දමනය කිරීම කළේ. ඒ වගේම ධර්ම දේශනා කළා. ඒ අතන්ට ඒ හික්මවල ආර්ය අෂ්ටාංගික මාර්ගෙහි ඒ දමනය කළේ. යක්ෂයන් දමනය කළා කියලා කියනවා නම් අපිට පිළිගන්නට සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ ඒ අත්තන්ව මේ ශාසනෙහිලා හික්මෙව්වා කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගයලා හික්මෙව්වා කියන එක. ඒකයි ශාසන විග්‍රහය. ධර්ම විග්‍රහය. එතකොට එහෙමනම් බුදුහාමුදුරුවෝ යක්ෂයින්ව ගිරිදිවයින්ට පන්නවා කියන කතාව සම්පූර්ණයෙන්ම ධර්මානුකූලව නම් පිළිගන්නට පුළුවන් දෙයක් වෙන්නේ නැහැ. ඒකට හේතුකුත් තියෙනවා. එහෙම එකක් වෙලා නැහැ කියලා. අවුරුදු 45කට පස්සේ විජය ලංකාවට එනකොට කුවේණිය මුණ ගැසුණා. ඒ කුවේණිය කවුද? යක්ෂණිය. බුදුරජාණන් වහන්සේ යක්ෂයන්ව අවුරුදු 45කට ඉස්සෙල්ලා ගිරිදිවයින්ට පළවා හැරියන කුවේණිය විතරක් නෙමෙයි හිටියේ, තව යක්ෂ පරම්පරාවක් හිටියා. එහෙනම් අවුරුදු 45කට පස්සේ ඒගොල්ලෝ ලංකාවට කොහෙන්ද? බුදුහාඳුරෝ ගිරිදිවයින්ට පැන්නා නම් කුවේණිය ඇතුළේ ඒ පිරිස ලංකාවේ ඉන්න විදිහ නැහැ විජේනකොට අවුරුදු 45කට පස්සේ. එහෙනම් හිතන්නට ඕනේ මේ යක්ෂයෝ කියන්නේ කවුද? දැන් බුදුරජාණන් වහන්සේගේ ඒ විලඳ මීපැණි පූජාව ගැන කියනකොට තපස්සු බල්ලික කියලා කිව්වා මිසක් ඒගොල්ලෝ යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නැහනේ. යක්ෂයෝද නාගයෝද කියලා කිව්වේ නැත්නම් ඒ ඇත්ත යක්ෂයෝ වෙන්නත් බෑ, නාගයෝ වෙන්නත් බෑ. තපස්සු බල්ලික නාමයෙන්ම කියනවා, වෙළඳ දෙබෑයන් කියලා කියනවා නම් ඒ ඇත්ත හොඳ මිනිස්සු මිසක් යක්ෂයෝ නාගයෝ නෙමෙයි. එහෙනම් මෙහි යක්ෂයෝ නාගයෝ හිටියේ නැහැ. මෙහි හිටියේ හොඳ මිනිස්සයෝ. ඒකද ඒ මිනිස්යන්ගේ ඇදහිලි තිබුණා නෝයි. යක්ෂයන් ඇදහුවා, නාගයන් ඇදහුවා. මේකම ඉතිහාසයේ කියනවා චිත්‍රරාජ කාලදේවල කියන කාලදේවනේ කාලදේව කියන යක්ෂයින් දෙදෙනාට පණ්ඩුකාභය රජුගේ දේවාල කළා කියලා කළගුණ සලකන්නට. මේ යක්ෂයින් දෙන්නාට දේවාල කළා කියන්නේ ඒ යක්ෂයන්ට දේවාල කළා නෙමෙයි. ඒ යක්ෂය දෙන්නා යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්නේ. ඒකට අමුතුවෙන් සාධක හොයන්න ඕනේ නැහැ. මොකද ඒගොල්ලෝ ලංකාවේ හිටියා. යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්නේ. ඒ යක්ෂ ගෝත්‍රිකයෝ දෙන්න අනුස්මරණය කළා. ඒ ඇත්තන් වෙනුවෙන් දේවාල දෙකක් හැදුවා කියන එකයි සංකල්පය. දැන් අපි දන්නවා අපි වර්තමානයේ කරනවා නේද? වීගිය ඇත්ත සිහිපත් කළා බුදු ගෙවල් හදනවානේ. සමහර දේවාලත් හදනවානේ. වීගිය ඇත්තන් සිහිපත් කළා පින් දෙන්නට කියලා. දැන් එතකොට පැහැදිලි වෙනවා සංකල්පය මොකද්ද කියලා. එහෙම මියගිය ඇත්තන් සිහිපත් කළා අර පූජනීය ස්ථාන ගොඩනංවන එක එදා තිබුණා. ඒක අද තියෙනවා. නැත්තම් අර යක්ෂය දෙන්නට ඉන්න ගෙවල් හදලා දුන්නා කියන කතාව නෙමෙයි ඒකෙන් අදහස් වෙන්නේ. දේවාල ගොඩනැගුවා. පුදුමයක් නැහැ. දේවාල සංකල්පයේ තියෙන ජම්බුද්දීපයත් එක්කලා සම්බන්ධතාවයන් තිබිච්ච බව හොඳටම ඉතිහාසය හා තහවුරුයි. අර වෙළඳ දෙබෑයන් ගැන කතා කරනකොට එහාට ආවා, එහාට මෙහාට ආවා ගියාන ඔය නම්ගම් වගේ දේවල් එහෙම මෙහෙම දෙපැත්තට යනවා. ඇදහිලි විදිහට එහෙම මෙහෙම දෙපැත්තට යනවා. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වඩින්න ඉස්සෙල්ලා මේ දේව ඇදහිලි ලංකාවේ පැවතුන බවට සැකයක් නැහැ. ඒ වගේම යක්ෂයන් නාගයන් වශයෙන් ඒ ඇත්තන් ගෝත්‍රිකයන් වශයෙන් බෙදී සිටියොත් යම් යම් ඔය ඇදහිලි හේතු කොටගෙන ඒ යක්ෂ ගෝත්‍රිකයන් නාග ගෝත්‍රිකයන් අද වුණත් නැත්තේ නෑ. අද වුණත් ඉන්නවා මේ සමාජයේ. යම් කිසි ඇත්ත පිළිගන්නවා නේද? යක්ෂයන්ගෙන් තමන්ට යහපතක් කරගන්න පුළුවන් කියලා. යක්ෂ පින්තූර ගහගත්තාම තමන්ට යහපතක් කරගන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඇස්වා කටවා හැම යනවා කියන්නේ. ගෙවල් වල ඇතුල් වෙනකොට එළියෙන් හරි පිටින් හරි යක්ෂ මූණු ගහනවා නේද? ඒ ගහන්නේ ඇයි? හුඟක් දෙනා කියනවා ඒ යක්ෂ මූණු ගහන්නේ ඇස්වා කටවා නැති වෙන්න කියලා. සමහරකට මේ පුංචි පල්පත්වලක් ගහලා යක්ෂ මූණ නාග මූණ මොකටද මේ පල්පතේට ඇස් සහ කට හගන්න කවුරුවක්වත් පින්නත්ටි දැනගන්නවද කොඩි විණයක් ගෙට එනවා කියලා ගෙට කොඩි විණේ වදිනවා කියලා හිතනවද යක් ඇත්තටම කොඩි විණයක් ගේ ඇතුළේ වන්දනාවට තියලා තියෙන දේව රූප පව කොඩි විණ බව දැනගන්න ගෙට ගත්ත සමහරකට වෙළඳ ආයතන වල ගහලා තියෙන දිගටම දෙවියන්ගේ පින්තූර 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 නිකන්ම කොඩි විණයක් ගත්තා ඇතුළට ඔය සංකල්ප මොකද කොඩි විණය කියලා කියන්නේ ගකට අයහපත සලසන ක්‍රියාවන් කියන්නේ ඒ සඳහා කරන තමන් විසින් කරන හෝ අනුන් විසින් කරගන්න තමන් විසින් කරගන්න හෝ අනුන් විසින් කරන දේවල් කොඩි විණ කියලා කියන්නේ බුදුහාඳුර දේශනා කරනවා බහං වේ සරණං යන්ති පබ්බතානි වනානිච බොහෝ ඇත්තන් බොහෝ දේවල් සරණ යනවා මොනවාද පබ්බතානි වනානිච මහා පර්වතය සරණ යනවා කියනවා ඒවෙන් පිහිට පතනවා කියනවා දැන් දක්වන්නම් ඉසිගිලි ආදී මහා පර්වත සරණ යනවා කියලා මොකද ඒව හාස්කම් තියනවා කියලා ඊගාවට මහා වනාන්තර වල හාස්කම් තියනවා කියලා ඒව සරණ යනවා දැන් සමහරක් අය ඉන්නවනේ මොන අපි දන්න සමහරක් තැන් තියෙන ඔය අම්පාර පැත්තේ ඒ වරාන්තරයේ පැත්තෙන් යනකොට ඒ ඇත්ත එතන අත්තක් කඩලා එල්ලනවා එල්ලනවා මේ ගමන නිරුපද්‍රිතව කරගෙන මට ආපහු එන්නට ලැබේවා කියලා ඒ කැලේ ඒ වහා වනාන්තරයේ අධිගෘහිත දෙයයන්ට දෙයයන්ගෙන් පිහිට ඉල්ලලා කරන්නේද කරනවා ඒවා කරනවා අනික මහා වනාන්තරත් සරණ යනවා කියලා කියන මිනිස්සු. ආරාම රුක්ඛ චේත්‍යානි. ඒ විතරක් නෙමෙයි. ආරාම කියලා කියන්නේ බොහෝම ලස්සන සුන්දර තැන්. ඒගේ ආරාම මහා විශාල වෘක්ෂ කාලාන්තරයක් තිස්සේ අවුරුදු 10000 ගණන් පැරණි වෘක්ෂ ඒවත් සරණ යනවා. මොකද මෙච්චර කාලයක් තිස්සේ මේ ගහ විශාලද වෙවිලා තියෙනත් නම් මොකක් හරි මේක හේතුවක් තියෙන්න ඕනේ දෙයියෙක් අධිග්‍රහිත වෙන්නට ඕනේ කියලා එයාටම පිළිගැනීම් තියෙනවා. ඒ කියන්නේ වෙනත් මේක ජාතක පොතේ තියෙන සිදුවීමක් මට ජාතක කතාව හරියට මතක නැහැ. මේ දැන් මනසට ආව සිදුවීමක් මම කියන්න. එක්තරා රාජකුමාරයෙක් ගමනක් යද්දී මහා විශාල වෘක්ෂයක් දැක්කා. එයා මේක දැකලා හිතුවා ඒකාන්තයෙන්ම මේ වගේ විශාල ගහක නම් බලවත් දේවතාවෙක් ඉන්නට ඕනේ කියලා. මෙයා අර ගහ වටේට කොහොම සුද්ධ කළා උපහාරයක් දක්වලා මේක දේවතාවට කිව්වා. මට ඉක්මනින් රාජ්‍ය ලබා දුන්නොත් මම මේ රාජ්‍යද අයිති ඔක්කොම රජවරුන්ගේ ලේවලින් මේ වෘක්ෂ දේවතාවට සූජා පවත්වනවා කියලා. කුමාරි තාත්තගේ අවෑමෙන් පුතාට රජකම ලැබුණා ඉක්මනින්. මෙයා හිතුවේ මොකද්ද? දෙවියන් හින්දා තමයි මට රජකම ලැබුණේ කියලා. ඔක්කොම රජවරු ටික ගෙනල්ලා අතන තියලා බිලි පූජාව කරන්න ලෑස්ති වුණා. එක්තරා රජ කෙනෙකුගේ විසවක් ඥානවන්ත විසවකගේ මඟ පෙන්වීම නිසා ඒ විසව රජුරවන්ට කරුණ වටහලා දෙද්දී ඇත්තටම වෘක්ෂ දේවතාවෙක් හිටියා එතන. ඒ වෘක්ෂ දේවතාව ඉන්නවානේ අපේ ආකාශත්තාජ බුම්මත්තා කියලා දේවතාවගෙන සඳහන් වෙන්නේ. ඒ දේවතාවටම හිතුණා මේ මනුස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. ඒ මනුස්සගේ මිත්‍යා දෘෂ්ටියක් හින්දා මේ මනුස්සයා මොකද්ද මේ කරන්න යන්නේ කියලා. මගේ මේ විමානේ ඔක්කොම කිලිටි කරලා වනසලා ගන්න නෙමෙයි මනුස්සයා මේ හදන්නේ කියලා. ඉතින් දේවතාව වුණා ත්‍රස්ත වෙලා හිටියා. මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඉතින් අර දේවතාව මෙතෙන්දි තනි ඉඳලා අර කුමාරයාට කිව්වා ඔහොම කළා හරියන්නේ නැහැ. ඔබ එක්කෙනෙක්ව ගෙනාවේ නැහැ මෙතෙන්ට. රජවරු විසවරු ඔක්කොම ගෙනාවා. හැබැයි එක්කෙනෙකුට දරුවෙක් ලැබෙන්න ඉන්න හින්දා එයාව ගෙනාවේ නැහැ. එක්කෙනෙක් අඩුයි එයා ගෙනාවේ නැහැ කියලා කිව්වා. ඉතින් අන්තිමට එයාවත් එක්කන් ආවා. එක්කන් ආපු වෙලාවේ ඒ විශ්ව ඥානවන්තයි. ඒ විශ්ව රජුරණ කරුණ කිව්වා ඔබට දෙයිය නෙමෙයි රජකම ලබා දුන්නේ තාත්තගේ අභාවය නිසා ඔබට නිකම්ම රජකම ඉන්න තිබුණා. දෙයිය ලබා දීපේකක් නෙමෙයි තාත්තා මැරුණා ඒ නිසා රජකම ලැබුණා. මේ විදිහට කරුණ එකින් එක විග්‍රහ කරනකොට අර දේවතාවා මොකද කරේ? සාදුකාර දෙන්න පටන් ගත්තා. සාදුකාර දෙන්න පටන් ගත්තා. සා දේවතාවක් කියලා ඒකේම තමයි ඒකේම තමයි මම හින්දා නෙමෙයි ඔයාලගේ ඔන්නයි කියන කාරණාව හින්දා කියලා අර දේවතාවා පහදලා දෙන්න පටන් ගත්තා. අන්තිමට මේ රජතුමා පංචශීලයේ පිටර තමයි අර දෙවිය අතරේ. මොකද අද අපිත් ওই ළඟම ගිරින්නේ නැද්ද? අර කුමාරයා ගිරින්න නැද්ද? අද ඔය ළඟම ගිරින්නවා අපි ඇතුළු. ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා එක එක තැන්වල යදීන් පිදීන් කරන්න ගිහිල්ලා අන්තිමට මොකද කරන්නේ? ඒවා දෘෂ්ටි වශයෙන් ඔළුවට දාගෙන තමන් ජීවිතේම මිත්‍යා දෘෂ්ටිකෙන් බාහිර පත් වෙලා විනාශයට පත් කරගන්නවා. අපරාධේ වටිනා මිනිස් ජීවිත වටිනා ලෞකික වටිනා ඒ කියන්නේ දුර්ලභ ලෞකික මනුෂ්‍යත්ව භාවය මිත්‍යා දෘෂ්ටි හේතු කොටගෙන ආඝාතයට දාගන්නවා. පුදුම විනාශයකට පත් කරගන්නවා. බුදුහාම දේශනා කරනවා ඇයි මේ මිනිස්සු මේවා සරණ යන්නේ? මේවාගේ දේවල් චෛත්‍ය කියනවා. චෛත්‍ය කියලා කිව්වොත් ඒතර අදහස් කරන්නේ අපි බැලලා තියෙන මේ ඒ චෛත්‍ය නෙමෙයි. යම්කිසි කෙනෙක් ඔයාලේ විශ්වාසයන් උඩ පුදන්නට කියලා යමක් හදා ගන්නවා නම් ඒ චෛත්‍ය තමයි. දැන් මෙතනවත් මේ ගල්ලෙනේ දේවාලයක් කරා කියලා කියන්නේ චෛත්‍ය පිළිදෙන්න කළා කියන එකයි. ඒ චෛත්‍ය. ඒ එහෙම කළා ඒ සරණ යනවා. ඒ පිටට පතනවා. ඇයි පිටට පතන්නේ? පුරාඳුර කියනවා මනස භරතජිත ඇයි කවුද මිනිස්සු එක සරණ යන්නේ? ඇයි සරණ යන්නේ? භයතජිත බියෙන් තර්ජිත වෙලා ඒ මිනිස්සු බයවෙන්න ත්‍රස්ත වෙලා බයෙන්. ඇයි මේ බයෙන් ත්‍රස්ත වෙන්නේ? නැවත මතක් කරලා දෙනවා පින්වත්නි. ඇයි බය? කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. පංචකාමයන් නිසා පංචකාම තෘෂ්ණාව නිසා මේ භය ඇති වෙලා තියෙන්නේ. මේකේ ඇති වෙලා තියෙන්නේ යෝ දුක්ඛ මද්දක්ඛි කුතෝ නිදානං කාමේසු සෝ ජන්තු කතං නම්මෙය්‍ය. යමෙක් දුකට හේතුව කොතනදයි කියලා දන්නවනම් කාමයන් කෙරෙහි ඒතනත්තා කෙසේනම් නැඹුරු වෙයිද කියලා අහනවා. එතකොට මොනවද කාමයෝ කියලා කිව්වේ? ඇහැ පිනවන්න තියෙන දේවල් රූප කෙරෙහි කාමයට රූපකාම. කන පිනවන්න තියෙන දේවල් ශබ්දයන්ට තියෙන කැමැත්ත කාමයේ ඒවා හොයාගෙන යන්නට. දිවට රසයන් දිව පිනවන්න තියෙන කාමය. නහයට ගන්ධයන් නහය පිනවන්න තියෙන කාමය. ශරීරයට සැපදෙන ස්පර්ශ පිනවන්න තියෙන කාමය. මොනවාද ස්පර්ශ? විශේෂයෙන්ම ස්වාමියාට භාර්යාව, නැත්නම් ස්ත්‍රියට පුරුෂයා, පුරුෂයාට ස්ත්‍රිය, අම්මට තාත්තට දූ දරුවෝ, දූ දරුවාට අම්මා තාත්තා. මේ ඇත්තෝ මේ ඉන්ද්‍රියන් ඔක්කොම පිනවනවා, විශේෂයෙන්ම කය පිනවනවා. તો මේවා තමයි කාමය කියලා කිව්වේ. මේවට තියෙන තෘෂ්ණාව තමයි දුක කියලා කිව්වේ. දුකට හේතුව මොනවාද? අන්න අර දේවල් වලට තෘෂ්ණා ඉපදවීම. බුදුහාමුදුරුවෝ පින්වත්නි තෘෂ්ණාව ප්‍රහාණය කරන්න උගන්වපු ශාස්ත්‍රවරයා නේද? බුදුහාමුදුරුවෝ දේශනා කළේ මොකක් හින්දාද දුක ඇති වෙනවා කියලා? දුක, දුකට හේතුව, දුකින් මිදීම, දුකින් මිදීමේ මාර්ගය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. දුකයි කියලා දේශනා කළේ මොකද්ද? ඔය ඇස් කැක්කුම, ඔළුවේ කැක්කුම, බඩේ කැක්කුම, බඩගින්න, ඕවා නෙමෙයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දුකයි කියලා දේශනා කළේ සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛ. කොටින් කියනවා නම් මේ උපාදානස්කන්ධ පංචකයම දුකයි. මේ රූපය දුකයි. වේදනාව දුකයි. සංඥා දුකයි. සංඛාර දුකයි. විඥාන දුකයි. පංච උපාදානස්කන්ධය තමයි දුක කියලා කිව්වේ. මේ එක එක ගත්තාම නෙමෙයි, මේ පහ එකට එකතු වුණා නම් යම් තැනක අන්න එතන තමයි දුක හටගත්තා කියලා කිව්වේ. පින්වත්නි, සමහර දෙනාට හරිය ප්‍රශ්නයක්. සමහර මේ මහා විද්වතුන් කියන ඇත්තොත් කියනවා, ආ මේ මිනිහේ තිරිසනෙක් වෙන්න හේතුවක් නැහැ. මේ බෞද්ධයෝ කියනවා. සමහර කරාට සමහර ස්වාමීන් වහන්සේලාත් ලිස්සලා අරිනවා මේ ප්‍රශ්න. කූඹි වගේ සත්තු කොහොමද මිනිස්සු වෙන්නේ? මිනිස්සු වගේ සත්තු කොහොමද කූඹි වෙන්නේ කියලා සමහරු ලිස්සලා අරිනවා. සතෙක් නේද කූඹිය? සතෙක් නේද කූඹිය කියන්නේ? අපි සතෙක් කියලා පිළිගන්නවා කූඹියා. මේවා සතෙක් කියලා පිළිගන්නවා. මොකද්ද සතා කියලා කිව්වේ? සතා කියලා කිව්වේ මොකද්ද කියලා කිව්වොත් බුදුහාඳුරන්ගේ විග්‍රහයම තියෙනවා. යථාපි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ ඉති. මේ අංග සම්භාර ගොඩක් එකතු වෙච්චහම රතයක් කියලා කියනවා. දැන් අපි හිතමු කාර් එකක් තියෙනවා. කාර් එකේ රෝද හතර අයින් කරපුවාම කාර් එකක් කියනවද? කියනවද? එන්ජින් එක අයින් කරපුවාම කාර් එකක් කියනවද? ඔක්කොම අනිත් අනිත් කැලි ටික අයින් කරපුවාම ඒකට කාර් එක කියලා කියනවද? මේ ඔක්කොම එක විදිහට එකතු කරගත්තාම එතකොට කාර් එකක් කියලා කියනවා. ඒවං කන්දේසු සන්තේසු. අන්න ඒ වගේ යම් තැනක මේ පංච උපාදානස්කන්ධය කියන රූපය, වේදනාව, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහ ඒක රාශීව ඇති වුණාද යම් තැනක, එතකොට එතන සත්වයි කියලා සම්මුතියක් වෙනවා. කූඹියා ගත්තොත් මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන නෙමෙයිද කූඹියා කියලා කියන්නේ? ඒ පහ තමයි උටත් තියෙන්නේ. දැන් බලන්න කූඹියට රූපයක් තියෙනවද? මේක මම හිතනවා බුද්ධ ආගමේ කෙනෙකුට, ක්‍රිස්තියානි කෙනෙකුට, මුස්ලිම් කෙනෙකුට කියලා ભેදයක් නැහැ. පුංචි දරුවෙකුට කියලා වෙනසකුත් නැහැ. මේක හැමදෙනාටම තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙයි. කුංගියට රූපයක් තියෙනවද? කුංගියට රූපයක් තියෙනවා. අපි හිතමු අපි කොහේ හරි මීපැණි ටිකක් දානවා. කුංගිය නැත්තනකට මීපැණි ටිකක් දානවා. ටික වෙලාවක් යනකොට කුංගිය එතෙන්ට ඇවිල්ලා. ඔයගොල්ලෝ ගිහලා කවුරුත් කියන දන්න ඔයාලට කුංගි දැම්මම එතෙන්ට මේ කුංගිද අපි දැම්මා කියලා මීපැණි කියලාද? නෑ. නමුත් ටික වෙලාවකට කුංගිය එල කොහොමද ආවේ? උඩ යම්කිසි දැනීමක් සංඥාවක් ලැබුණා. ඒ සංඥාවත් එක්කලා උඩ ඇතුණ රස තෘෂ්ණාවක්. ඒ රස තෘෂ්ණාව තමයි උඩ වේදනාවක් කියලා කිව්වේ. සුඛ වේදනාවක් ඇති වුණා. ඒ සංඥාවත් එක්කලා ඇතිවෙච්ච සුඛ වේදනාව තියෙනවා. සංඥා වේදනා. ඒක ඇති වෙන වේදනාවක් ඇති වෙනකොටම අර තෘෂ්ණාව බලපානවනේ සංඛාරය. එතකොට වේදනා, සංඥා, සංඛාර සහිත උගේ මනස තමයි විඥාන කියලා කිව්වේ. මොකද කූඹියට සාධාරණ නැද්ද ඒක? කූඹියට සාධාරණ නැද්ද? ඕනෑම උගත් නැති කෙනෙකුට නම් ඒක තේරෙනවා. මේ සතාටත් හිතක් තියෙනවා කියන එක. ඒ හිතට අනුව ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. උටත් ආශාවල් ඇති වෙනවා. ඉඟි දැනෙනවා කියන්නේ සිතේ ක්‍රියාකාරීත්වයයි. දැන් අපිට කොච්චර ඌට ඒක ආසද කියනවනම් ඌට සමහරකට හිතෙන්නේ නැහැ මේකට ගියොත් එහෙම මගේ විනාශය සිද්ධ වෙනවා කියලා. මොකද විඥානේ අච්චර හිතලා කටයුතු කරන්නේ ඌට දිනු නෑ සතෙක් හින්දා. නමුත් ඌ සමහරකට ජෑම් එකට උනත් යනවා. හැබැයි ජෑම් එකට ගියාම මොකද වෙන්නේ? ඒක ඇල්ල මරිනවා. රස තෘෂ්ණාවට ගියාට ඒක ඇල්ලලා ඌ මරනවා. ඌට හිතාගන්න ශක්තියක් නෑ මේකට ගියොත් මාව මේකේ ඇල්ල මේකේ මාව විනාශ වෙනවා කියලා. අන්න ඒකයි මිනිහාගේ සතාගේ තියෙන වෙනස. අර විදිහට එවැනි සංඥා එවැනි බුද්ධියෙන් හිතලා කටයුතු කළා තීරණය කරන්න එයාට පුළුවන් කමක් නෑ. එහෙම තීරණය කළා කටයුතු කරන්න පුළුවන් කමකුත් නෑ ඒ සතාට. නමුත් මිනිසාට හිතාමතා කටයුතු කිරීමේ ශක්තිය තියෙනවා. මෙන්න මේ දෙක තමයි වෙනස අර සතාගේ දැන් ඕක ක්‍රමක්‍රමයෙන් දිනු වෙනවා. සතාගේ తত্ত্বය අනුව ක්‍රමක්‍රමයෙන් විඥානීය ශක්තියක් වර්ධනය වෙනවා. අන්තිමට මිනිස්යා ගාවට එනකොට මිනිහා මනුස් මනුස් කියලා කියව උසස් කරන්න පුළුවන් මනසක් තියෙන නිසා. උසස් මනසක් තියෙන නිසා. ඒ නිසා ඒ උසස් මනසක් තියෙන මිනිස්යා ටිකක් සිතාමතා කටයුතු කරනවා. සිතාමතා කටයුතු කළ යුතු මේ මිනිස්සු විතර සිතන්නේ නැතුව කටයුතු කරන තවත් පිරිසක් මේ ලෝකේ ඉන්නවද? ඉන්නත් එක අංශයකින් නම් හොඳට හිතනවා තමන්ගේ වාසියට. නමුත් මිනිස්කම ගැන හිතන්නේ නැහැ. හිතන්නේම නැත්තේ තමන්ගේ මිනිස්කම ගැනයි. මනුස්සත්වය ගැන හිතන මිනිසයා කවදාවත් මිනිසක් බව නොපෙනෙන බලවේග වලට පාවලා දෙන්නේ නැහැ. ඉන්නත් ආත්ම ගෞරවයක් තියෙන කෙනෙක් කවදාවත් තමන්ගේ ශක්තිය අනුන්ට පාවලා දෙන්නේ නැහැ. ශක්තිය තියෙනවා. දැන් අපි හිතමු ලෝකය දැන් ඔන්න සියල්ල දෙයියෝ මැව්වයි කියලා පිළිගත්තු දර්ශන තියෙනවා ලෝකේ. ඔන්න හිතලා බලන්න. දෙවියන් වහන්සේට ඕන විදිහටයි ඔක්කොම තියෙන්නේ කියලා දෙවියෝ මේක මැව්වා කියලා හිතාගෙන ලෝකය හතරස් කියලා කිව්වා. ලෝකේ රවුන් කියලා කියපු මිනිස්සුන්ව මැරුවා නේද? නේද? එහෙනම් ලෝකේ රවුන් නැද්ද? රවුන්. එතකොට දෘෂ්ටියෙන් හින්දා මොකද කරගත්තේ? බලන්න මහා ඥානවන්තයෙක් ඝාතනය කළා. දැන් සමහරකට ඔක්කොම දෙවියන් වහන්සේගේ කියලා හිතුවනම් ලෝකයේ අද තියෙන මේ විද්‍යා දියුණුව තියෙද? තියෙද? නෑ. දෙවියන් වහන්සේගේ කැමැත්තට මිනිසා මැවුණ කැමැත්ත අනුව යා යුතුයි කියලා කිව්වනම් වෛද්‍ය විද්‍යාවක් දිනුවේද? මොකද වෛද්‍ය විද්‍යාවෙන් කරන්නේ මැරෙන්න යන මිනිහව ජීවත් කරන්න හදන එකයි. දෙවියන් වහන්සේට ඕන හින්දා දෙවියන් වහන්සේ කරන හින්දා උපදිනවා මැරෙනවා කියලා කියනවා නම් වෛද්‍ය විද්‍යාව දිනුවේද? නෑ. ඥානවන්තයෝ එවැනි මිත්‍යා සංකල්ප පැත්තකට දාලා ආත්ම විශ්වාසයෙන් වැඩ කරනවා. තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා ඒ බුද්ධියෙන් කරන්න ඕන දේවල් ටික ඒගොල්ල කරනවා. දැන් අපි හිතමු දෙවියන් වහන්සේගේ නාමයෙන් කියලා කියාගෙන හිටියනම් දෙවියෝ මැවුණා කියලා කියාගෙන හිටියනම් කම්පියුටර් එක හැදෙයිද? හැදෙයිද? නෑ, කම්පියුටර් එක හැදෙන්නේ නෑ. පිනත් බලන්න අද තාක්ෂණය දිනු වෙලා ඉස්සරහට එනවා. විද්‍යාව දිනු වෙලා ඉස්සරහට එනවා. මේකයි කර්ම කර්මඵල විශ්වාසය කියන්නේ. මේ එකංශය එක කර්ම කර්මඵල විශ්වාසයක්. අහසට යදයද ලැබේවා ලැබේවා වේවා වේවා කියලා හිතියේ නෑ ඥානවන්ත ජනතාව. ඥානවන්ත ජනතාව අර තාක්ෂණය නැත්නම් තමන්ගේ බුද්ධිය පාවිච්චි කළා, කළ යුතු දේ කළා, නොකළ යුතු දේ අයින් කළා, ඉස්සරහට ආපු නිසා තමයි මේ දිනුව ඇති උනේ. මේ தত্ত্বය ලොවට සනාථ කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. අද බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? අර දේව විශ්වාසයේ කරපින්නගෙන හිටපු ඇත්තෝ. ඒව පැත්තකට දාලා දිනුව කරා ලං වෙද්දී මේ බුදු දිනුව කරා යන්න මඟ කියපු බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයෝ ටික මොකද කරන්නේ? අර බුදුහාඳුරන් කියපු පාර පැත්තකට දාලා නොපෙනෙන දෙයියෝ ඇද ලැබේවා 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 කියා ඉන්නවා. කල්පනා කරලා බලන්න කොච්චර අන්ධ විශ්වාසතුල අපි දැසගෙන ඉන්නවද කියලා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියට පස්සේ ඔය අන්ධ විශ්වාස කොහොම නැති වුණා? හිතන්න ඉගෙනුවා බුදුහාමුදුරුවෝ. චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දේශනා කළේ මොනවාද? ඔක්කොටම ඉස්සෙල්ලා හිතන්න පුරුදු කළේ. හිතන්න ශක්තිය ක්ෂණිකව වැටහිමේ නුවණක් තියනවාද කියලා බැලුවේ දේවානම්පියතිස්ස රජුරවන්ට. ප්‍රශ්න එකම ප්‍රශ්නේ හකේක පැත්තට ක්ෂණිකව දාලා අල්ලගන්න පුළුවන්ද මෙයාට කියන දෙයක් ඉක්මනින් කියලා? නැත්තම් අබගහ ගැන හිතුවා නෙමෙයි, නිකම් පුංචි එක්කෙනෙකුට උනත් තේරෙනවා මේක මේ අබගහේ මේ මේ අගහ රෙන්ට වෙන ගහක් තියනවාද කියලා හෙව්වොත් ඕකට උත්තර දී ගන්න බැරිද? ඒක නෙමෙයි හේතුව. නමුත් මිහිඳු මහරහතන් වහන්සේ මේ ප්‍රශ්නේ දැම්ම ක්‍රමයක් තියෙනවා පටලවලා. ඉතින් මේ හොඳට සිහිය පිහිටවන්න පුළුවන්ද? මම කියන දේ මොකද්ද කියලා අල්ලගන්න රජුරවන්ට හොඳට සිහිය පිහිටවන්න පුළුවන් කෙනෙක්ද ප්‍රඥාවන්තයෙක්ද කියලායි බැලුවේ වටහා ගන්නට. බලනකොට රජුරන්ට පුළුවන් හොඳට අරමුණ පිහිටවලා යමක් වටහා ගන්නට. ඒ අනුව ධර්මදේශනා කළා. ඉතින් චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් ධර්මදේශනා කළා. හිතන්න වෙන්නේ නිකම්ම නිකං චුල්ලහත්ති පදෝපම සූත්‍රය කිව්වේ නෑ. මොකද කිව්වේ? මේ නිකං ආවට ගියාට විශ්වාස කරන්න එපා කියන එකයි. බලන්න ඒ සූත්‍රය මොකද්ද කියන්නේ. ඒ සූත්‍රය කියන්නේ හස්ති ගමකේ මහා රාජා හස්තියක් හොයාගෙන යනවා. යනකොට නොයෙක් නොයෙක් දේවල් දකිනවා. ඇඟ විලපු තැන්, ලැග්ග තැන් ඔක්කොම දකිනවා. නමුත් එයා තීරණය කරන්නේ නැහැ කෙල්ලේ මේ තමයි මං හොයන ඇතා කියලා. අන්තිමට එයා ඒ පියවර බලාගෙන දිගටම දිගටම ගිහිල්ලා ලැගලා ඉන්න ඇතා දකින්නතෙක් එයා තීරණය කරන්නේ මෙයා තමයි මම හොයපු මේ චද්දන්ත කුලයේ හස්තියා කියලා. එහෙම තීරණය කරන්නේ නැහැ. ඇහැට දැකලායි තීරණය කරන්නේ. ඒ වගේම මේ ඕනෑම දෙයක් බුදු සසුනේ වුණත් බුදුහාඳුරන්ගේ දර්ශනීයට වුණත් බුදුහාඳුර කියන්නේ එකෙල්ලේ නෙමෙයි කවුරු හරි කිව්ව හින්දා පිළිගන්න නෙමෙයි. දැන් හුඟක් ආගම් දෙස බලන්න. ඒ හුඟක් ආගම් වල කියන්නේ දෙවියන් වහන්සේ තමයි ඔක්කොම කරන්නේ. දෙවියන් වහන්සේ තමයි එකම බලධාරියා. අපිට පේන්නේ නැහැ දෙවියන් වහන්සේ. නමුත් දෙවියන් වහන්සේ මේ ඔක්කොම පාලනය කරනවා. මේ ඔක්කොම විශ්වාසයක් තහවුරු කරගෙන. නමුත් මේවා ඔප්පු කරන්න මොකක්වත් නැහැ. ඒගොල්ලන්ට වැටහෙන්නේ නැති දේ ඒක දාලා ඒගොල්ලන්ට මේවා වෙන්නේ කොහොමද දෙයියෝ? නොකරන. ඒගොල්ලෝ හිතන්නේ අපිට වටහා ගන්න තරම් බුද්ධියක් අපතල නැහැ කියලා. ඒක දන්නේ නැතුව ඒ ඇත්තන් ඒක දෙවියන්ගේ කාර්යයක් හැටියට දානවා. නමුත් බුද්ධිය දිනු කරගෙන දිනු කරගෙන යනකොට කාට කාටත් තේරෙනවා නෑ ඒ දෘෂ්ටිය වැරදි කියලා. බුදුරජාණන් වහන්සේ අන්න ඒක තමයි පෙන්눔 කළේ චූලහත්ති පදෝපම සූත්‍රයෙන්. යන්න ඉස්සරහට විමස විමස යනකොට ඔබට පේනවා දැන් දෘෂ්ටිය කරපින්නාගෙන හිටපු කෙනෙකුට කවදාවත් විමසන්න පුළුවන්කම නෑ. විමසන්නේ නෑ එයා. දැන් එතකොට මම ආරාධනා කරනවා බෞද්ධයන්ට, ඔයගොල්ලෝ බුද්ධ ආගමට එල්ලෙන්න එපා. ඔයගොල්ලෝ බුද්ධ ආගම ඉගෙන ගන්න එල්ලෙන්න එපා බුද්ධ ආගමට. බුද්ධ ආගමත් ඉගෙන ගන්න, ඔයත් ක්‍රිස්තියානි ආගමත් ඉගෙන ගන්න, ඔයත් මුස්ලිම් ආගමත් ඉගෙන ගන්න. ඉගෙනගෙන විමස විමස කටයුතු කරන්න. ඒ කටයුතු කරපුවාම ඔයත්න්ට තේරෙයි බුදුරජාණන් වහන්සේ කවුද, අනිත් දර්ශන මොනවද කියන එක. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන නිදහස කොයිතරම්ද, අනිත් දර්ශන මොනවද කියලා ඔයත්න්ට තේරෙයි. ඒ කියන්නේ මම විවෘතව ආරාධනා කරන ඔයත්න්ට, ඔයත් බුද්ධ ආගමේ ඉලිලා ඉන්න ඕනේ නැහැ. හැබැයි නිකන් සල්ලි වලට තුට්ටු දෙකට අනිත් ආගම් වැළඳ ගන්න උමනාවකුත් නැහැ. පින්වත්නි, සමහර අය හරියට නොමග යවනවා. උන් මයිගාවට ආවා එක ජෝඩුවක්. ඒ ජෝඩුව ආවේ ඒ ජෝඩුව කසාද බඳින තීරණය කළ මහත්තයා තද කතෝලික. නෝන බුද්ධ ආගමේ. දැන් කසාද බඳින ඉස්සර තීරණය කරන්න ඕනේ මහත්තයා බල කරනවා නෝනට එයා ක්‍රිස්තියානි ආගමට එන්න ඕනේ කියලා. මහත්තයා හොඳ මේ තරක් පෙන්නනවා, නිදහසට කාරණයක් වෙනවා නෝන ආගමට එන්නට ඕනේ කියන එකට. මොකද එයා කියනවා අපේ ආගමේ හැටියට දෙන්න ආගම් දෙකෙන් ලොකු පාපයක්. නමුත් බුද්ධ ආගමේ නිදහසක් තියනවලු ඕන දෙයක් කරන්න, ආගම් වෙනස් කරන්න එහෙම නිදහසක් තියනවලු. ඒකින්ද ඇයි බුද්ධ ආගමේ කියන මගේ ආගමට ආපහම කියලා අහනවා. ඒක මගේ ආගමේ තියෙන හින්දා මගේ ආගමෙන් එහාට ගියත් පෞසිද්ධ වෙනවා. බුද්ධ ආගමේ ඇත්තන්ට නිදහසක් තියෙන බුද්ධ ආගමේ ඇත්තන්ට පුළුවන් අනිත් ආගමට යන්න. පස්සේ මම කිව්වා කාගේවත් නියෝගය වුණේ නැහැ. බුදුදහමේ තියෙන දර්ශනයයි ඒ දර්ශනය දෙක හොඳද විමසලා ගන්න. අරගෙන ගියත් වරදින්නේ කාටද කියලා තමන් තීරණය කරන්න. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකයේ ඇත්ත ඇති සතියෙන් දකින්නට. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළා නම් ඒක වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මොන දෙයියෙකුටවත් මොන බ්‍රහ්මියෙකුටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙම මට අයිති දේවල් නැති වෙනකොට මට දුකක් ඇති වෙනවා කියලා බුදුහාඳුරෝ දේශනා කළා. ඒක එහෙම නෙමෙයි කියන කාටවත් පුළුවන් කමක් නැහැ. එහෙනම් මගේ කියලා අල්ලගන්න මේ ලෝකේ කිසි දෙයක් නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළා. එහෙනම් මේ තණ්හාව මේ වartifactId අයින් කරගත්තොත් තමයි සනසිල්ලක් තියෙනවා කියලා දේශනා කළා. දැන් ඕක තමයි ඇත්ත කියලා කියන්නේ. ඕක එහෙම නෙමෙයි කියලා කාටවත් කියන්න බෑ. ඉතින් ඕක අයින් කළා ගාලා අපේ ආගමේ අර ආගමේ තියෙන මේකට ගියේ නැත්තම් පව් කියලා. එහෙනම් ඒකට ගියයි කියලා කියන්නේ තමන් ඇත්තට පිටපානවා. ඇත්තට පිටපානවා කියලා කිව්වේ තමන් ආගමෙන් තමන් අපායට යනවා කියන එක වෙනම කාරණයක් වුණත් ක්‍රියාවෙන් තමන් අපායට කෙලින්ම ගියා. තීරණය කරගන්න බුදුදහමේ නිදහස මොකද්ද කියන එක එතකොට. මෝඩ නිදහසක් නෑ. නුවණින් හිතලා කල්පනා කරලා වැඩ කරන්ටයි බුදුදහමේ නිදහස තියෙන්නේ. කවුරු කවුරුත් ඒ දේ තේරුම් ගන්නට ඕනේ. ඔයයන් නිදහස තියෙනවා. හැබැයි ඒ වුණාට අර විදිහ මෝඩ තාලෙට යාඥා කර කර ඉන්න නිදහසක් නෑ. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළාට පස්සේ සිද්ධ වුණේ මොකද්ද? ඒ විදිහට හිතලා බලලා බෞද්ධයා කටයුතු කරන්න තීරණය කරගත්තා. අර ඉස්සර ඉඳන් පණ්ඩුකාභය කාලේ ඉඳන් ආපු ඉන්දියානු බලපෑමකින් ඇති වෙලා තියෙන යම්කිසි දේව ඇදහිලි තිබුණා නම් ඒ ඇදහිලි සම්පූර්ණයෙන්ම නැතර නැති වෙලා ගියා. තනින් තන කොන් හිතින්නට ඇති. නමුත් සමස්තයක් වශයෙන් නැත්තටම නැති වෙලා ගිහිල්ලා සිංහලයා කියන්නේ බෞද්ධෙක්, බෞද්ධයෙක් කියන්නේ සිංහලෙක් කියන තත්ත්වේ ඇති වුණා. ඊට පස්සේ සිංහලයන් කතෝලිකයන් බවට පත් වුණා නම් ඒ පත් වුණ 1505න් පස්සේ පරංගින් ලංකාවට ආවට පස්සේ. ඊට ඉස්සෙල්ලා ඔය අද සිංහල ක්‍රිස්තියානියත්තු ඒගොල්ලෝ ඇත්තෝ බලාගෙන ඉන්න ඒගොල්ලන්ගේ අතීතයේ උරුමයට යන්න ගිල්ල බලන්න ඔයගොල්ලන්ගේ ලේ කවුද කියලා. ඔයගොල්ලෝ රුධිරේ මොනා තියෙන්නේ කියලා බලන්න. පරම්පරාවල් කවුද කියලා බලන්න. ඔයගොල්ලෝ ක්‍රිස්තියානි නෙමෙයි. ඔයගොල්ලෝ හොඳ බෞද්ධයෝ. නමුත් බලපෑමුද කඩුවේ බලයට, තුවක්කුවේ බලයට, අනිත් අනිත් බලපෑමවලට ඔය ඇත්තෝ ක්‍රිස්තියානි වරඳගත් ඔය ඇත්තෝ පුරාණ නෑදෑයෝ, හිත මිත්‍රයෝ. ඒ දැනගෙන ඔයත් අද සිහියෙන් නුවණින් වැඩ කරන්න. ඇත්තට පිටුපාන්න එපා. ඇත්ත බාර ගන්න ලෑස්ති වෙන්නට. මේ ඇත්ත බාර ගන්න කටයුතු කරනකොට ඔයත්න්ට මෙලොවම ඒකේ ආනිසංස ලබන්න පුළුවන්. මෙලොව ලොකු ආත්ම විශ්වාසයක් ඇති කරගෙන තමන්ට දෙපයින් නැගී සිටලා අර විශාරදව උපසංකමති කියන මිනිස්යාගේ ශක්තිය ඕන තැනකට නිර්භවය යන්න අභීත පුද්ගලයෙක් වෙන්න ඒ ශක්තිය තමන්ට ඇති කර ගන්නට පුළුවන්. ඒ ශක්තිය ඔය ඇත්තන්ට ලැබෙන්නටයි මෙවැනි ස්ථානයකට ඇවිල්ලා මේ ධර්ම දේශනාව කළේ. විශේෂයෙන්ම මේ ස්ථානය තෝරගත්තේ අර අතීතයේ තීච්ච මිත්‍යා සංකල්ප මහින්දාගමණයෙන් වෙනස් වෙච්ච හැටිත්, පසුබිම ඊට පස්සේ බෞද්ධයාගේ සංකල්ප දියුණු වෙච්ච හැටිත් පෙන්වන්නට ඕන නිසා. මේ අනුව මේ පිළිතුරු යමක් හිතලා තමන්ගේ නුවණ දියුණු කරගන්නට, අගුණ දුර්වලකම් දුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්න අතරේ මෙසේ රැස් කර ගන්නා වූ සීල කුසල ශක්තියගේ මහිමයෙන් උතුම් වූ නිවන් සේද වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනකටම මෙසේ රැස් කර ගත්තා වූ මේ සීල කුසල ශක්තියගේ මහිමය මෙලොව පරලොව යහපත පිණිස වේවා, නිරුක් නිරෝගී සුව පිණිස වේවා කියලා සාදුකාරයක් දෙලා නැවත ප්‍රාර්ථනා කර ගන්නට. පරලොව සපඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දෙලා පින් දෙන්නට. ස්ථානාදී ගෘතිෂ්ඨ දේවතාදී දේව සමූහය අද පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා පින් දෙන්නට. තමත මෙසේ රැස් කර ගන්නා කුසල ශක්තියගේ මහිමය දෙලව යහපතත් උතුම් වූ නිර්වාණ සුව පිණිසත් වේවා කියලා නැවත සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තාජ භුමත්තා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සං සදා.